සාහකරන්නේ ඒ தත්වෙට පත් වෙන්න නම් ඉතින් අපිට අදහසක් තියෙන ඕන. රහතන් වහන්සේටත් ඒවා නැති වුණ නැත්නම් අපිට නැති කරන්න පුළුවන් වෙයි. වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක නේද? ඉතින් ඕකට දෙන ලේසි උත්තරයක් තමයි මේ ඒ ටික නැති වෙන්නේ පිරිණිවන් පෑවට පස්සේ කියලා. මරණයෙන් පස්සේ නේද? එහෙම වෙන්න පුළුවන්ද? එහෙනම් රහත් වුණා කියනකොට දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නත් ඕනේ. ඈ ඊට පස්සේ කල් දානවා. නෑ නෑ, ඕක මරුණායින් පස්සේ තමයි ඕක වෙන්නේ. ඒ දෙන්නේ යාති ජරා ව්‍යාධි මරණ නේද? ඔය ටික දුක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන්නේ ඉතින් ඕක දුක නම් ඒව නැති වෙන්න ඕනනේ. අනිත්තට රහතන් වහන්සේටත් බලනකොට ඒ ටික වෙලා ඉතින් ඕක විස්තර කරන්න බැරි හින්දා ඕකත් දෙකට බෙදාගෙන තියෙනවා. ජීවත්ව ඉද්දි මේ ශරීරයෙන් විඳින දුක් ටික විඳිනවා. ඒ ටික ඉවර වෙන්නේ පිරිනිවන් පෑවට පස්සේ කියලා. ඕක ඉතින් ටිකක් නුවණින් හිතුවොත් ඕක මේ දහම තේරුම් ගන්න බැරුව මේක විස්තර කරන්න බැරි හින්දා කියපු කතාවක් කියලා තමයි මට නම් තේරෙන්නේ. මොකද දුක ටිකක් හරි ඉතුරු වුණා නම් අපිට රහතන් වහන්සේ කියලා කියන්න බෑ නේද? ටිකක් කල්පනා කරලා. එතන මේ විදිහේ දේකුත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ කාටද? මොන වගේ අයටද? රහතන් වහන්සේලාටද නැත්නම් සාමාන්‍ය අයටනේ නේද? කියන්නේ සාමාන්‍ය දුක් විඳින තව වචනයක් තියෙනවා, පෘථග්ජන කියලා නේද? සසරේ යන සත්වයන්ට තමයි දහම දේශනා කරන්නේ. ඒකට ඒ දහම අහලා තේරුම් ගැනීම උඩ නුවණ වැඩි වීම තුල තමයි එක එක මාර්ගඵල ලබලා ඒ ආර්ය මාර්ගයේ ගමන් කිරීම තුල රහත් භාවය ලබන්නේ, අවබෝධය. නුවණට නුවණක් තියෙන්න ඕන. මොකද බුදුදහම ප්‍රඥාවන්තයන්ට කියලා තියෙනවනේ. එහෙනම් තමයි අපි මේ නුවණින් විමසන්නේ. කවුවත් කියපු පළියට පිළිගන්නේ නැතුව ඕක ටිකක් නුවණින් අවබෝධ කරන්න නුවණින් විමසන්න. එතකොට අපිට මොකක් හරි දෙයක අඩුවක් තියෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕන. ඒක විමසලා මේ අඩුව හදාගන්න. ඉතින් දැන් බුදුදහමේ තියෙනවා ආරේෂ්ඨාංගික මාර්ගයේ නිවනට මාර්ගේ, දුක නැති කිරීමේ මාර්ගේ. ඒ මාර්ගෙත් දෙකට බෙදලා තියෙනවා. එකක් තමයි ලෝකෙට අයිති ආරේෂ්ඨාංගික මාර්ගය. ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගය කියලා කියනවා. ඊළඟට ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගය. ලෝකෝත්තර මාර්ගයට පැමිණියොත් විතරයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵල ලැබෙන්නේ. නැත්තම් බෑ. ඒ වුණාට ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගෙත් ප්‍රයෝජන තියෙනවා. ඒකට ආවෙ නැත්තම් ලෝකෝත්තරයකට යන්නත් බෑ. ඒකට එනවා කියන්නේ එතකොට ඔය ටිකේ වෙනස දැනගන්න ඕනේ. දැන් ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගයක් නැති මිත්‍යා දෘෂ්ටික. නියත මිත්‍යා දෘෂ්ටික කියලා ඉන්නේ. ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ මේ කර්මඵලවත් විශ්වාස කරන්නේ නැහැ. හොඳ දෙයට හොඳ ප්‍රතිඵල තියෙනවා, නරක දෙයට නරක ප්‍රතිඵල තියෙනවා කියන එකවත් විශ්වාස කරන්නේ නැති පිරිසක් ඉන්නේ. ඒගොල්ලන්ට ඉතින් මේ ආරේ මාර්ගයට ඉන්න බෑ. අර ඒ දෘෂ්ටිය කැඩෙනකම්. කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා තියෙන්නේ. සම්මා දිට්ඨිය දෙආකාරයි. ඒකෙන් තමයි කියන්නේ අරෂ්ඨාංගික මාර්ගේ පටන් ගන්න සම්මා දිට්ඨියනේ පළවෙනි එක. එතකොට සම්මා දිට්ඨියේ තියන ලෝකෙට අයිති සම්මා දිට්ඨියකුත් තියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨියකුත් තියනවා. ඒ දෙක කියන්නේ මෙහෙමයි. දැන් ලෝකෙට අයිති සම්මා දිට්ඨියට තව නමක් තමයි කම්මස්ස කතා සම්මා දිට්ඨිය. කර්මඵල දැනගන්න. නුවණ. හරි. ඒ කර්මඵල විපාක ගැන අවබෝධයකින් එන සම්මා දිට්ඨියක් තියෙනවා. එතකොට ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනා දන්නවා පව් කළොත් නරක විපාක එනවා. ආදීනව දන්නවා. තින් කළොත් හොඳ විපාක එනවා කියලා දන්න. එතකොට නරක විපාක කියන්නේ දුක් විඳින්න නෙවෙන්නේ. ඉතින් දුක් විඳින්න බයයි අකමැති. අපාය යන්න බයයිනේ. නැත්තම් තිරිසන් සතෙක් වෙලා උපදින්න, ප්‍රේතෙක් වෙලා උපදින්න කැමැතිද? කැමැති නෑ නේද? ඒ හින්දා ඒ බය හින්දවත් පව් කරන එක අඩු කරනවා. බය හින්දා. බය කිව්වට ඉතින් ඒක නුවණකුත් තියනවා බය නොවිතරක් නෙමෙයි. නුවණින් දැනගන්නත් ඕනනේ මෙහෙම වෙනවා කියලා. ඔව්. ඒ හින්දා ඒක සම්මා දිට්ඨියක්. එතකොට ඒගොල්ලෝ පින් කරන්න හොඳ වැඩ කරන්න පෙළඹෙනවා. එතකොට පින් කරනකොට සසරේ යෑම යහපත් වෙනවා. ඒයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. හිත පිරිසිදු කෙවුවට මෙහෙමයි. අර පව් කරන මට්ටමට වැටෙන ගතිය ටික ටික අඩු වෙනවා. පින් වලටමයි පෙළඹෙන්නේ. කුසල් සිත් වලට පෙළඹෙනවා. ආයත බය වෙනවා. පින් පැත්ත කරනවා. ඉතින් ඕක එක සම්මා දිට්ඨියක්. හැබැයි ඒ සම්මා දිට්ඨියෙන් මොකද්ද කරන්නේ? අපි හිතමු ඊළඟ ජීවිතේ උපදිනවා නම් හොඳ තැනකට යන්න උදව් කරනවා. මේ සසර එතන සසර නතර කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. කර්මයක් කළොත් විපාකයක්. නේද? පිනක් හෝ පවක් හෝ කළොත් විපාකයක් තියෙනවා. ඕක නවත්තන හැටියක් ගැන කතා කරන්නේ නෑනේ. තේරෙනවද? ඒ හින්දායි ඒකට කියන්නේ ලෝකෙට අයිති කියලා. එතකොට නැවත උපදිනවා කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා උපදින්න පුළුවන් තැන්. උපදින්න පුළුවන් තල 31ක් තියෙනවා. ඒ 31ේ ඕන තැනක ආයෙ උපදිනවා. ඒක සතර අපාය වෙන්න පුළුවන්, මනුෂ්‍ය ලෝක වෙන්න පුළුවන්, දිව්‍ය ලෝක 6 වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝක ටික වෙන්න පුළුවන්. ඇයි උපදින්නේ? කර්ම විපාකයි. ඒවා අනුව ඔව්. ඒවා අනුව ඒ යන තැන් වෙනස් වෙන්න පුළුවන්. ඔව්. දැන් ඒක අවසන් මොහොතේ සිහි වෙන කාණුව ඊළඟ උත්පත්තිය ඔය 31කින් ඕන තැනක වෙන්න පුළුවන්. හොඳ එකක් සිහි වුණොත් හොඳ තැනක යනවා. ඔව් ඒවා ඉතින් අපිට කියන්න බෑ. ඒ වුණාට ඒ කාලෙත් තව පිනක් කරගත්තා. ඒ පින් පැත්තෙන් කතා කළොත් එහෙම ඒ වගේ පව පැත්තට හැරුණොත් එහෙම ඒකත් කරනවනේ. එතකොට ඒවයින් දැන් ඔක බුදුහාමුදුරුව සසරේ යන කෙනෙක්ගේ දීර්ඝ කාලීනව බලලා තමයි කියන්නේ මෙයා වැඩිපුර ගත කරන්නේ සතර අපායයි. කොහොම ගලාතුරකින් තමයි ඔව් සුගති වලට එන්නේ. දුගතියේ තමයි වැඩි කාලයක් ගත කරන්නේ සත්වයා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්.
මායේ මොහොතකට
සරණා කියන කල්පනාව කරනවා. ඔව් දැන් ඔය දේ කියා දෙන්න නෙවෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මොකද බුදු කෙනෙක් පහළ නොවුණත් නොවුණත් ඔය දේ වෙනවා. නේද? එතකොට ලෝකේ පවතින தත්ත්වය විස්තර කිරීමක් ඒක. එතකොට ඒ පවතින தත්ත්වෙදී ජීවිතේ දුකටපත් නොකර තරමක් යහපත් කරගන්න ඕන නම් පව් කරන්න එපා, පින් කරන්න. හැබැයි ඒක ඔව් සසරේ යනවා තරමක් කර දුක් විඳීම අඩු කරගන්න. එච්චර. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔතනින් එහාට දෙයක් කියන්නේ. ඒක තමයි මේ සසරෙන් ගැලවෙන හැටි. සංසාරේ චක්‍රය යනවනේ දිගටම. ඒක නවත්තන හැටියක් පෙන්වන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ නවත්තන එක තමයි ලෝකෙන් එතර වෙනවා කියන්නේ. දැන් ලෝකේ කියවහම මේ මනුස්ස ලෝකේ විතර නෙවෙයි 31 තලෙම ලෝක තුන් භූමියම ලෝකෙටයි. හරි. තුන් භූමිය කොහේ ඉපදුණත් ලෝකෙටයි. එතකොට ඒ වයින් මිදෙන පැත්ත තමයි බුදු කෙනෙක් පෙන්වන්නේ මේ ලෝකෝත්තර දර්ශනියෝ. එතකොට අන්න ඒක දකින්න දැක්ම එනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය. එතකොට පින්පව් ගැන දැන ගැනීම නිවේයියේ. එතනින් එහාට ගිය දේ. එතකොට අර ඒ ඉස්සෙල්ලා එකට කියේ කම්මස්ස කතා. කම්මඵල ගැන දන්න සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඇති වුණොත් මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා. එහෙනම් ඒක හොඳයි. මිත්‍යා දෘෂ්ටි හිටියොත් නියතේම අපාගත වෙනවා. හරි ඒ කම්මඵල ගැන දැනගත්තොත් එයාට හැකියාව තියෙනවා සුගතිගාමි වෙන්න. හැකියාව තියෙනවා මිසක් නියතයෙන්ම සුගතිගාමි වෙනවත් නෙවෙයි. කර්මඵල දැනගත්තා කියලා ඊළඟ සැරේ සුගතියක යනවා කියලා නියමයක් නැහැ. හැබැයි යන්න අවස්ථාව තියෙනවා යන්න. ඒකත් දන්නේ නැති කෙනා කෙලින්ම අනිත් පැත්තට යන්න. එතකොට අර සුගතියේ දොර අරගන්න පුළුවන්. හරි. කියන්නේ තින් කරන පැත්තට පෙළඹීම වැඩි කරගන්න පුළුවන් අවබෝධයක් ඇතුව. හරි. ඒ වුණාට පින් කරපු පළියටම දිව්‍ය ලෝක යනවා කියලා නීතියක් නැහැ. මොකද ඒ කර්මඵල දෙන හැටි සාමාන්‍ය අපිට හිතාගන්න බෑ කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. කර්මවිෂය අචින්තයයි කියලා කියන්නේ හිතන්න බැරි ධර්මතාවල එකක් කර්මය. පොතේ කිව්වට හොඳ දෙයට හොඳ විපාක නරක දෙයට නරක විපාක කියලා කොයි වෙලාවෙ කොයිකද ඵල දෙන්නේ කියන එක කියන්න බෑ. ඒ පැත්තෙන් හොයලා මේක ඉවරයක් කරන්නත් බෑ. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්න ඕකෙනුත් ගැලවෙන විදිහ. ඒක තමයි නැවත උපදින් නැති පැත්ත. මේ ලෝකෙන් එතෙර වෙනවා. ඒකයි ලෝකෝත්තර කියන්නේ. ඒ සම්මාදිට්ඨිය හදාගන්න. ඔව් පටිච්ච සමුප්පාදේ. ඔව් පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය අනේ ධර්ම වුණ වෙන්නේ මේ පැත්තට. දැන් පින් කරන්න පටිච්ච සමුප්පාදේ දැනගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය දැනගන්න ඕනත් නැහැ. නේද? හැබැයි නිවන් දකින්න නැත්තම් මාර්ගඵල ලබන්න නම් මේවා අනිවාර්යෙන් දැනගන්න අවබෝධ කරගන්න ඕනේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඕක කියා දෙන්න ඕන. ඕක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දැන් මුලින්ම ධර්මයේ දේශනා කරන්නේ සාමාන්‍ය අයටනේ. එතකොට ඒගොල්ලන්ගේ මට්ටමේ දුකයි කියලා හිතෙන ටික දුකයි කියලා කිව්වා. දැන් අපි ඕන කෙනෙක්ගෙන් අහුවොත් ලෙඩ වෙන එක දුකයිද කියලා දුකයි නේද? වයසට යන එක දුකයි. දුකයි. මරණය දුකයි. ඒ සමාජයේ සාමාන්‍ය පිළිගැනීම. ඒක නැහැ නෙමෙයි. ඒ දුක තියෙනවා. හැබැයි ඕක ලෝකෙට අයිති සත්‍යයක්. ලෝකයාට පේන ඇත්ත ඕක. දැන් මෙහෙම දේශනාවක් තියෙනවා ලෝකෙට ඇත්ත රහතන් වහන්සේට බොරු. يعني ලෝකයාට ඇත්ත වගේ පේන එක ආර්ය විනය කියලා කියන්නේ. ඒ ආර්ය විනයේදී ලෝකයාට ඇත්ත මුසාවක් කියලා.
අනේ ඒක සත්‍ය වෙන්නේ.
ඒක නමයි. දැන් අපිට ඕක ඇත්ත වගේ පෙනුනට ඕක නියම ඇත්ත නෙවෙයි. ඒක ඇත්ත වුණා නම් එතනින්ම නිවන් දකින්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. ඒකේ ආයයි ඉපදිපදි යනවා. නේද?
හරි.
එතකොට නියම ඇත්තට එනකොට ওই ටික බොරු වෙනවා.
සත්‍ය වෙනවා.
ඔව්. බොරු වෙනවා කියුවහම දැන් අර එහෙනම් දුක නෙවෙයි කියන කතාවක් නෙමෙයි. ඒක දුකයි ලෝකෙට ආйти දුක. ওই දුක නැති කරන්න නෙමෙයි බුදු කෙනෙක් කියා දෙන්නේ. ඒ දුක කොහොමත් නැති වෙනවා. මේ ආර්ය දර්ශනයේදී. හැබැයි ඒ දුක නෙමෙයි ඊට වඩා ගැඹුරින් තියෙන දුකක් තියෙනවා. ලෝකෙට පේන්නේ නැති දුකක්. ඒක තමයි අර අන්තිමට කියන්නේ සංකිට්තේන පංච උපාදාන කන්දා දුක්. ඒකට එතනින් තේරුම් ගන්න වෙනවා ඒක. ඔව්. පංච උපාදාන ස්කන්ධයමයි දුක. ඔන්න ඔතන තමයි හැම එකටම මුල තියෙන්නේ. එහෙනම් අපි හොයා ගන්න ඕන මොකද්ද මේ පංච උපාදාන ස්කන්ධය? හේතුකට කලින් ඒක මොකද්ද කියලා දැනගන්න. පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? හරි. ඒක මොකද්ද කියලා බලන්න කියනවා. ඊළඟට ඒක හේතුව හොයන්න කියනවා. ඇයි හේතුව හොයන්නේ? හේතුව නැති වුණොත් ඕක හටගන්නේ නැහෙනේ කියලා නුවණක් එනවා. මොකද හේතුව තිබුණොත් විතරයි ඵලය හටගන්නේ. ඒක තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. පටිච්ච සමුප්පාදේ කෙටියෙන් කිව්වොත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙය ඇතිකල්හි මෙය වේ. ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇතිකල්හි මෙය වෙනවා. ඉමස්මින් අසති හේතු නැත්තම් ඉදං නහෝති. ඒ වෙන්නේ. එහෙනම් පටිච්ච සමුප්පාද සම්බන්ධ කියන්නේ. ඒ කියන්නේ හේතු නිසා හටගන්න හැටි, හේතු නැත්තම් හට නොගන්න හැටි. හරි? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති. සති කියන්නේ තියනවා. අසති කියන්නේ නැහැ. ඉමස්මින් අසති හෝති කියන්නේ තියනවා. නහෝති කියන්නේ නැහැ. ඉමස්මින් අසති ඉදං නහෝති. ඔන්න ඔය ධර්මතාවයේ තේරුම් ගන්න තියෙනවා. ඒ පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධර්මය දැක්කන්නේ.
අවබෝධ
කරගන්නත් ඕනේ. ඔව්. එතකොට අවබෝධ කරගන්න ඕන දැන් ඥාති දෙකක් තියෙනවා. එකක් තමයි චතුරාර්ය සත්‍ය, අනිත් එක පටිච්ච සමුප්පාද. ඔය දෙක දකින්න නුවණ එන එකට කියනවා ආර්ය සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති වුණොත් විතරයි ආර්ය මාර්ගයේ
තියෙන්නේ.
ඔය සම්මා දිට්ඨිය නැති කෙනා කොච්චර මොනවා කළත් ආර්ය මාර්ගයට වැටිලා නැහැ. දුකෙන් මිදෙන මාර්ගයට වැටිලා නැහැ. ලෝකෙට අයිති යහපත් ජීවිතේ යහපත් කරන මාර්ගයට වැටිලා. මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා නැහැ. ඈ? අවු කොහේ යයිද දන්නේ නැහැ. තිස්සක් තලේ ඕන දැනක යන්න පුළුවන්. ඒ ඉන්න ගමන් සැප දුක් ලෝකෙට අයිති සැප දුක් විඳින්න පුළුවන්. එතකොට දැන් මම ඉස්සෙල්ලා ඇහුවේ ওই දුක් විතරද විඳලා තියෙන්නේ සැප විඳලා නැද්ද කියලා. සැප જાති තියෙනවා. හැබැයි ඒ සැප ලෝකෙටයි තියෙන්නේ. ලෝකයා සැපයි කියන ඒවා. ඇත්ත ඇති හැටියට බැලුවම සැප නෙවෙයි. එතන හැංගිලා තියෙනවා දුක. මේ නුවණින් දකිනවා. එතකොට ලෝකෙටයි තීමතමේදි අර ටික ඕන කෙනෙකුට තේරෙන පිළිගන්න දුක. අර මේ මට්ටමේ ඉඳන් කතා කරගෙන යන්න ඕන. මනස දියුණු කරන්න ඕන. එතකොට එතනින් පටන් අරන් මේක යනවා චතුරාර්ය සත්‍ය දක්වා. ඒ කියන්නේ සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනකොට ඔන්න දුක පිරිසිඳ දකින විදිහ ඔය පෙන්වන්නේ දැන්. මේක වෙන්නේ ඉස්සෙල්ල දුක පිරිසිඳ දකින. එහෙනම් දුක කියන්නේ පංච උපාදානස්කන්ධ නේ. අපි පංච උපාදානස්කන්ධේ මොකද්ද කියලා දැනගන්න ඕන දුක පිරිසිඳ දකින්න. ඔව්. පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද? ජාති පහක් තියෙනවා නේද? ඒ මොනවා පංච පාදානස්කන්ධ
නේද?
පංච ඉන්ද්‍රිය කියන නේද ආයතන. පංච පාදානස්කන්ධ කියනකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඉස්සෙල්ලා ඔය පහ මොකද්ද කියලා නිකන් අමන්ට තේරෙන මට්ටමට දැනගන්න ඕන. අපි බලමු රූප කියන්නේ මොනවද සාමාන්‍යයෙන් දන්න විදිහට. ඇහැට පේනවා රූපනේ. දැන් අපි ඔය වටපිට බැලුවොත් ඔය පේන සේරම රූප. නේද?
සතර මහා ධාතුන්ගෙන් ඇදුණු දේ රූප කිව්ව කරන්නේ.
ඒක වැරදි නෙමෙයි. හැබැයි අපිට සතර මහා ධාතු පේන්නේ නැහනේ. පේනවා. අංගයේ අපිට තේරෙන මට්ටමේ එතෙන්ට යමු. ඉස්සෙල්ලා බලන්න සාමාන්‍ය ලෝකයා රූප කියන්නේ මොනවටද? ඇහැට පේන අල්ලන්න පුළුවන් නේද? සද්ද ඇහිලා දැනගන්නවා. ගඳ සුවඳෙන් දැනගන්නවා නේද? රසෙන් දැනගන්නවා. රූප ගැන නේද දැනගන්නේ? ලෝකෙට අයිති රූප නේද? එතකොට රූප කෙවුවහම මොන වගේ රූපද තියෙන්නේ? කෙද්ද කෑ ගහන්නේ? බලු කුක්කේ. මෙහෙ ඉන්නාද බලු කුක්කේ? වලි කුකුලේ. යාළුවා තේරුණා බලු කුක්කේ. වලි කුකුලේ. වලි කුකුලා කියන්නේ මොන වගේ කුකුලෙක් වගේ නේ
කුකුල වගේ තමයි
කැලේ ඉන්නේ
ජාති රක්ෂි
කුකුලා වගේ ලස්සනයි නේ රත්තරම් පාට වගේ තියෙන අපි හිතුවා දැන් වලි කුකුලා හුවෙන්නේ පංච උපාදානස්කන්ධෙන් කොයි එකටද? රූපේද, වේදනාවද, සංඥාවද, සංකාරේද, විඥානේද? නැත් වලි කුකුලේ රූපයක් නේද වලි කුකුලා කියන්නේ? සද්ද ඇහුනේ අපිටද වලි කුකුලටද? රූපේ රූපයක් නේද වලි කුකුලා කියලා ශරීරයක් අපිට හිතේ මැවෙනව නේද මොන වගේද මොන පාටද ඔය විස්තර කිව්වේ දැන් නේද රූපයක් ගැන විස්තර ටික නේද ඔය කිව්වේ
කලින් දැක්කද
ඔව් දැන් කොහොම හරි විශ්වාස කළේ අරහි වලි කුකුලෙක් ඉන්නවා ඌ මෙහෙමයි කියලා නේ ඔය කිව්වේ දැන් නේද කෑ ගහන්නේ එහෙ ඉන්න වලි කුකුලානේ නේද දැන් එතන මොකද්ද තියෙන්නේ රූපය තේරෙනවා දැන් රූප කියන්නේ ඕවා නේද දැන් ඒ රූපේ දැනගත්තේ මොන ආයතනෙන්ද එහෙන් දැකලාද කණෙන් අහලාද නා කණෙන් අහලා කණෙන් අහපු සද්දෙන්ද නේ අපි දැන් වලි කුකුලෙක් ගැන දැනගත්තේ නැත්තම් දන්නේ නේද එහෙනම් කණෙන් අහලත් අපි රූප ගැන දැනගන්නවා. එතකොට ඇහෙන් දැකලා නම් කොහොමද රූප ගැන දැනගන්නවද? මෙතන ඉන්න ඔක්කොම ඉන්නවා කියලා දැනගන්නවා. මේ රූප ගොඩන්නේ නේද? ශරීර රූප. මනුස්ස ශරීර. ඒවත් රූපනේ. එතකොට මේ වටපිටාවේ තියෙන අනිත් ඒවා. මේ වීදුරු, බෝතල්, පෑන්, බුදු පිළිම, කබඩ්, පොත් තරව මේවා තියෙනවා නේද? පුටු. ඒවා රූප නෙමෙයිද? ඒවත් රූප. එන රූපජාති දෙකක් තියෙනවා නේද අපි දැනගන්න. මොනවාද? පණ තියෙන ඒවයි පණ නැති ඒවයි. මේ විදිහට බෙදපු රූප ගොඩක් තියෙනවා. නේද? තමන්ගේ ශරීරෙත් රූපය. දැන් ඔය මං කිව්වේ නිකන් අපි දන්න රූපව නේද? හරි ලේසි මේවා අමාරු නෑ. රූප කියන්නේ ඕවට. අපි රූපයක් කිව්වොත් ඔය එකක් නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතනවා මොන වයින් හරි හැදිලා තියෙන දෙයක් නේද රූපයක් කියන්නේ. ඒ හැදිලා තියෙන දේ තව ටිකක් විස්තර කරනවා අර කිව්වා වගේ සතර මහා ධාතු මූලික ಜಾති හතරක්. මොනවාද මූලික ಜಾති හතර? පඨවි, ආපෝ, තේජෝ, වායු. නේද? රූපයක් ගැන කතා කරනවා නම් ඒ වයින් සකස් වුණ දේ තමයි රූප කියලා කියන්නේ. නේද? ඔකනේ අපි සාමාන්‍යයෙන් දන්නේ නේද? අපි සාමාන්‍යයෙන් දන්න මට්ටමින් ඉස්සෙල්ලා පටන් ගමු. ඒක රූප කියන එක පැහැදිලි නේද? ඇහැට දකින්න තියෙන ඒවා නැත්තම් මේ ආයතන පහෙන්ම අපිට දැනගන්න පුළුවන් රූප ගැන. බාහිරේ තියෙන රූප ගැන. නේද? තමන්ගේ ශරීරය රූපේ ගැනත් දැනගන්න පුළුවන්. රජ්‍යත්ත රූප බහිද්ද රූප අජ්‍යත්ත රූප කියලා බෙදන්න පුළුවන්. බාහිරේ තියෙන ඒවා අභ්‍යන්තරයේ. එතකොට ඒ රූප කියන ඒවා එක්කෝ ඇහැ කන නාසය දිව ශරීරයට අහුවෙන ඒවා. එහෙම නැත්නම් අර මොනවායින් හරි හැදිලා තියෙන જાතිය. නේද? මේ જાති හතරකින් කියලා කියනවා නේද? නම් හතර බුදුන්. ඈ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ තද ගතිය. පඨවි කියන්නේ තද ගතියට නේද? ආපෝ කියන්නේ වැගිරෙන ගතිය, දියර ගතිය වගේ නේද? ගලා යන ගතිය. නැත්තම් ඇලිලා තියෙන ගතිය. ඊළඟට තේජෝ කියන්නේ දැන් නම් දැනෙනවා ඇති ටිකක්. රස්නේ නේද? තේජෝ ගතිය වැඩි නම් රස්නේ අඩු නම් හීතල. ඊළඟට වායව කියන්නේ ඔය ෆෑන් එකෙන් එහෙම එන්නේ වායව ගතිය නේද විසිරෙන ගතිය නේද එදියට ඇහුවහම තේරුම් ගන්න පහසුයි එතකොට ඔන්න රූපයක් හැදිලා තියෙන්නේ ඕවයි නේද හරි රූපේ වේදනාව කියන්නේ මොන වගේ දෙයක්ද රූප වගේ එළියේ තියෙන දෙයක්ද නැත්නම් එහෙම දෙයක් නෙවෙයි දැනෙන දෙයක් නේ දැනෙන්නේ කොහටද හිත තමයි දැනගන්නේ හිතට තමයි දැනෙන්නේ වෙන කොහට දැනෙනවා කියුවත් අන්තිමට හිතට තමයි දැනෙන්නේ හිත දැනගන්නේ වේදනාව ඒ කියන්නේ හිතේ ඇති වෙන ඒවට කියනවා චෛතසික කියලා සිතිවිලි සිතේ ඇති වෙන ගති ඒකට වේදනාවෙන් තමයි මේක හොඳයිද නරකයිද නේද මඳහත්ද වගේ ගතියක් වේදනාව ඊළඟට සංඥාව ඒ දේ අපි හඳුර ගන්නවා වෙන් කරනවා දැන් අපි හිතමු දැන් අර වලි කුකුලා ගත්තොත් වලි කුකුලා කිව්වහන් අපිට වෙන් වෙලා පේනවා නේද අනිත් රූප වලින් ඒක වෙන් කරගන්න පුළුවන් ඒකට අපේ හිතේ තියෙනවා ඌව වෙන් කරගන්න පුළුවන් හැටියක් නේද ඒකට ඒ සංඥා ගතියක් තියෙනවා වලි කුකුලා කිව්වහන් කපුටෙක් එහෙම පේන්නේ නැහනේ නේද නැහැ ඒ දෙන්න වෙන් කරන ගතිය නේද ඒ රූපේ වෙන් කරගන්න පුළුවන් අනිත් රූප වලින් නේද දැන් පොල් ගෙඩිය කිව්වහම ඒක වෙන් කරගන්න දන්නවනේ වෙන මොකක් හරි උස්සන් එන්නේ නැහැනේ පොල් ගෙඩියක් ගේන්න කියලා ඈ ඒ මොකක් හින්දාද සංඥාවෙන් පුළුවන් ඒක වෙන් කරගන්න පුළුවන් අනිත් රූප වලින් වෙන් කරන්න පුළුවන් දැන් අපිට රූප ගොඩක් තියෙනවා ලෝකෙම රූප ගොඩක් නේද ඒක මේ සංඥාවෙන් පුළුවන් අපට අදාළ එක වෙන් කරගන්න රූප වේදනා සංඥා සංකාර සංකාර කියන්නේ දැන් ওই රූපේ ගැන අපිට එක එක අදහස් එනවා නේද? වලි කුකුලා ගැන ගොඩක් අදහස් ආවා නේද? කපුට කිව්වා නම් ඊට වඩා වෙනස් අදහස් එනවා. ඒ රූපේ ගැන නේද? ඈ එතකොට ඒ ඒව තමයි ඒ චේතනා ටික තමයි සංකාර වෙන්නේ. හරි? සංකාර රූප වේදනා සංඥා සංකාර විඥාණි කියන්නේ කවුද මොන වගේ දෙයක්ද වෙන වෙන වචන කියන්නේ පා විඥාණි කියන්නේ මොන ගතියක් දැනගන්න දැන් රූපේ ගැන දැනගත්තේ කවුද විඥාණි රූපයක් ගැන දැනගන්න මේ පැත්තේ කවුරු හරි ඉන්න ඕනනේ නේද? විඤ්ඤාණයෙන් තමයි දැනගත්තේ. දැන් අරහෙ වලි කුකුලා ඉන්නවා නම් එහෙ වලි කුකුලා ඉන්නවා කියලා දැනගත්තේ මෙහෙ විඤ්ඤාණය. නේද? දැනගන්න ගතිය විතරයි. රූපය කියලා දැනගත්තා. වේදනාව කියලා දැනගත්තා. ඒ දැනගන්නේ විඤ්ඤාණය. නැත්තම් සංඥාව දැනගන්න. හරි? චේතනා ටික සංඛාරේ දැනගන්න කෙනෙක් ඉන්නවනේ නේද ඒ විඥානය එතකොට විඥානයට පුළුවන් රූපය ගැන හරි වේදනාව ගැන හරි සංඥාව ගැන හරි සංකාර ගැන හරි දැනගන්න හරි දැන් පැහැදිලිද මේ පහ දැන් කවුරු හරි අහුවොත් රූපේ මොකද්ද වේදනාව මොකද්ද සංඥාව මොකද්ද සංකාරය මොකද්ද විඥානේ මොකද්ද Taman දන්න ටිකෙන් කියන ඔය නොදන්න වචන කියන්න යන්න එපා රූපේ කිව්වහම සතර මහා ධාතුව කියන්නේ ඔය කටපාඩම් කරගත්තු එක. කොහේ තියෙන්නේ රූපයක් කියලා මේ පේන විදිහට කිව්වහම ඊට වඩා පැහැදිලි නේද? ඈ එහෙන් දකින ඔක්කොම රූප. කණෙන් අහලා දැනගන්නේ රූප. නාසයෙන් දැනගන්නේ රූප ගැන, බාහිර රූප ගැන, දිවෙන් දැනගන්නේ රූප ගැන, රස රූප කියනවා. ඒ රූප જાති තියෙනවා දැන් ආරම්මණානුව දැන් ඇහැටනම් රූප ඇහැට රූප රූප කියලා කනටනම් ශබ්ද රූප නාසයෙන් දැනගන්නවා ගහන රූප ගන්ධ සුවඳ දිවෙන් දැනගන්නවා රස රූප කයෙන් දැනගන්නවා මේ ස්පර්ශයෙන් දැනගන්න රූප පොට්ටබ්බ රූප කියලා හරි පාලි වචන ටික ඕන්න. එතකොට ඒ රූප ටික දැනගන්න ආයතන ටිකත් ඇහැ කන නාසය දිව ශරීරය කියන ටිකත් රූප. නේ? ඒවත් රූප. එතකොට රූප ಜಾති එතන දෙකක් තියෙනවා මේ. ශරීරයට අයිති රූප ටික ඇහැ කන නාසය ශරීරය තුලනේ තියෙන්නේ. නේද? ඇහැ කන නාසය දිව ශරීරය කියනකොට. එතකොට ඒ ටික තමන්ගේ නේද? අජ්ජත්. ඒකට අයිති නැති ඒවට අපි කියනවා බාහිත්‍ය. හරි. එහෙමත් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා අජ්ජත්යි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා බාහිත්‍යයි. හේ එහෙමත් බෙදන්න පුළුවන්. එතකොට අර කතාවත් හරි. සතර මහා ධාතුයි ඒවයි උපාදාය කියලා තව කොටසකුත් ඕනනම් දාගන්න පුළුවන්. ඒවත් තමයි අපි ලෝකයා රූප කියලා පිළිගන්නේ. දැන් ඇයි අපි මේ රූප ගැන කතා කළේ? මතකද? කොහෙන්ද පටන් ගත්තේ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්න. ඒකට ඕන වුණා චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යයේ දුක. දුකේ ගිහින් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඉතින් පංච උපාදානස්කන්ධි කියන්නේ මොකද්ද? ඒකේ පළවෙනි එක තමයි රූපේ. ඒකයි මෙච්චර කාල රූපේ ගැන කතා කරන්නේ. හරි. එතකොට බුදුහාමුදුරුවෝ කෙටියෙන් කියන අය රූප උපාදානස්කන්ධේ දුකයි. වේදනා උපාදානස්කන්ධේ දුකයි. ඒකයි පහම දුකයි. දැන් මම පටන් ගන්නකොට කිව්වා අපිට දුක ගැන අවබෝධයක් නැහැ. ලෝකෝත්තර දර්ශනයේ නේ දුක. ඇයි නැහැ කියන්නේ? දැන් දන්න. දැන් බලන්න අරහෙ වලි කුකුලෙක් ඉන්නවා කියනකොට රූපය තියනවද? එතන තියනවා නේද? වලි කුකුල. වේදනාවක් තියනවද? අපි කැමැතිද අකමැතිද වලි කුකුලෙක් කියනකොට ටිකක් ගිහින් බලන්න ආස හිතෙනව නේද? කපුටෙක් කිව්වට නම් එහෙම හිතෙන්නේ නැහැ නේද? නේද? ඒ ටිකක් කැමැති ගතියක් සුඛ වේදනාව වේදනාව තියෙනවා නේද? සංඥාවක් තිබුණාද? ගොවෙන් කරන්න පුළුවන් නේද? ඌ ගැන අදහස් ටිකක් ආවා නේද? සංකාර. විඥාණයෙන් ওই ටික දැනගත්තා නේද? දැන් අරහෙ වලි කුකුලෙක් ඉන්නවා කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහම හටගත්තා නේද? හැබැයි අපි හරි සතුටෙන් බාරගත්තේ නේද වලි කුකුල. බුදුහාමුදුරුවෝ කියනවා ඔකට කෙටියෙන් කියන්නේ ඔන්න ඕක තමයි දුක කියලා. සංකීර්ණ පංච උපාදානක. ඔව්. දැන් දුක කියන්නේ ඕක කියලා අපි වචනෙන් අහලා තියෙනවා අපිට ඒක හරි සැපයි. නේද? දැන් දුක්ඛේ ඥානන්ද දුක්ඛේ අඥානන්ද. දුක්ඛේ ඥානයේ තිබුණා නම් පංච උපාදානස්කන්ධයක් හටගත්තේ ඔබ දුකයි කියලා දැනෙන්නේ. අපිට එහෙම දැනුන්නේ නැහැ නේද? නැහැ. ඒක තමයි ලෝකයාගේ ස්වභාවය. එහෙනම් දහමක් අහලා දකින සම්මා දිට්ඨිය ඇති වුණොත් විතරයි ඔතන ඇයි දුක කියලා දකින්න පුළුවන්. ඒකයි දුක පිරිසිඳ දකින්න. පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න. එතකොට ඒකේ රූපය පිරිසිඳ දකින්න තියෙනවා, වේදනාව පිරිසිඳ දකින්න තියෙනවා, සංඥාව පිරිසිඳ දකින්න තියෙනවා, සංකාරය පිරිසිඳ දකින්න තියෙනවා, විඥානය පිරිසිඳ දකින්න තියෙනවා. පිරිසිඳ කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. යථා භූත ස්වභාවය. ඕක අවබෝධ කරන්න තමයි යම් කිසි දෙයක් කරනවා නම් කරන්නේ ආර්ය මාර්ගය. ඔව්. කරගන්න ඕන දෙයට කලින් නුවණ ඇති කරගන්න ඕනේ. කරන්නේ කොහොමද? තට දැන් අන්න යන්න ඕන තැනක් දැන් පේනවා නේද? බුදුහාමුදුරු දුකයි කියපු දේ අපිට දුකයි කියලා පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. නේද? කුකුලෙක් කෑ ගහනවා. ඒක මොකද්ද ඔහුගේ දුක? දැන් නුවණින් බලන්න ඕන පංච උපාදානස්කන්ධේ හටගත්තද නැද්ද? හටගෙන නේද? එහෙ කුකුලෙක් ඉන්නවා කියලා අපි රූපයක් බාර අරගෙන උපාදාන කරනවා. ඒ වේදනාවකුත් තියෙනවා, සංඥාවකුත් තියෙනවා, අහංකාරිකුත් තියෙනවා, විඥාණයෙන් දැනෙනවා. මේ පහම උපාදාන වෙලා ඉවරයි. තව විදිහට කිව්වොත් අපි ලෝකෙට අහු වෙලා. තවත් විදිහකට කිව්වොත් එහේ කුකුලෙක් ඉන්නවා, ඒ කුකුලා ඉන්න බව දැනගන්න කවුද? මෙහෙ ඉන්නේ. මම ඉන්නවා. මම කියන්නේ මායාව නෙවෙයි, මම කියන්නේ සක්කාය දිට්ඨි. දැන් මම ඉන්නා නේද කුකුලාව දැනගන්න. වලි කුකුලා දැනගන්න මම මෙහෙ ඉන්නා නේද? නැත්තම් දැනගන්න කෙනෙක් නැහැ. වන්න කොහෙද නැති කෙනෙක් වුණත් ඇවිල්ලා දැන්. එයාට කියනවා සක්කාය දිට්ඨි. අන්න ඒක තමයි පෘථග්ජන මනසේ වෙනස. ලෝකෙට අයිති සම්මාදිට්ඨියට ඕක පේන්නේ. මම ඉන්නවා කියන එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණොත් තමයි
තේරෙන්නේ.
සක්කාය දිට්ඨිය ඇති වෙලා කියලා. දුක හටගෙන. පංච උපාදානස්කන්ධය. නේද? ඔය පළවෙනි දේ දැනගන්න ඕනේ. නැති කරගන්න කලින් මේක දැනගන්න ඕනේ. දුක කියලා දන්නේ නැත්නම් ඉතින් නැති කරන්නේ මොකක්ද? නේද? අපිට කිසි දුකක් නැහැ කියලා ඔහේ ඉඳි. ඔව්. හඳුනගන්න පුළුවන්කම හදාගන්න ඕන දහමට අනුව. එකයි දහමක් ඇහුණ මේ ෂණ සම්පත්තිය කියන්නේ. පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඕක ඇහෙන්න අපිට වාසනාව ලැබුණා. එහෙම ඉවර වෙන්නේ නැහැ. තාම මේ දුක අඳුරගන්න උත්සාහ කරනවා විතරයි. තව දුකට හේතුව දැක්කේ නැහැ. චතුරාර්ය සත්‍ය එකක් විතරනේ දුක. දුක අවබෝධ කරගන්න. ඊළඟට සමුදය හොයාගන්න තියෙනවා. සමුදය දැක්කොත් Nirodhe දකින්න පුළුවන් අවබෝධය. මොකද සමුදය තියෙනකන් විතරයි දුක තියෙන්නේ. සමුදය නැති වුණොත් දුක හටගන්නේ නැහැ කියලා නුවණක් එනවා. නුවණට තේරෙනවා.
ඒ මේ සමුදේ
හ්ම් හඳුනා ගැනීම එහෙම නෑ. ඒක අපි හොයමු. දැන් තාම දුකේ ඉන්නේ. සමුදේ හොයාගන්න. ඈ සමුදේ හරියට දැක්කොත් නිවනත් පේන්න ඕන. ඒ කියන්නේ සමුදේ තියෙනකන් දුක තියෙනවා. සමුදේ නැති වුණොත් දුක නෑ කියන නුවණ ඉන්න ඕන. දුක නෑ කියන්නේ නිවන. නිරෝධය. නේද? ඔය තුන දැනගත්තු කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. නිවනට තියෙන මාර්ගය. හරි. ඔය තුන දන්නේ නැතුව මාර්ගේ වඩනවා කිව්වට වැඩෙන්නේ අර ලෝකෙට අයිති මාර්ගය නිසා. ලෝකෝත්තර මාර්ගය නෙවෙයි. ඇයි? චතුරාර්ය සත්‍ය ගැන සම්මාදිට්ඨිය නැහැ. නේද? එහෙනම් ඒක ලෞකිකයි. ලෝකෝත්තර නෙවෙයි. එහිඳ තමයි අපි චතුරාර්ය සත්‍ය හොඳට බලන්න ඕනේ. දැන් දුක කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේක පංච උපාදානස්කන්ධ. දැන් පංච උපාදානස්කන්ධේ හටගන්නේ කොහෙද? දැන් මම එක උදාහරණයක් අත්තේ අපි දැනගත්තා වලි කුකුලෙක් ඉන්නවා කියලා. නේද? එතකොට හටගත්ත නේද පංච උපාදානස්කන්ධ? ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන හටගත්තනේ. ඒ පහ අපි බාරගත්තනේ. නේද? වලි කුකුලෙක් අරහෙ ඉන්නවා කියලා බාරගත්තානේ පිළිගත්තා. ඒකට උපාදාන වෙනවා. හරි. ඒකේ වේදනාව බාරගත්තා, සංඥාව
බාරගත්තා.
උපාදාන වෙනවා. ඒ කියන්නේ දුක. තාම ඔක හටගත්තේ කොහොමද කියලා අපි හෙව්වේ නැහැ. හටගත්ත බව ඔය දැන් දුක අවබෝධ කරගන්න. හරි. එතකොට තේරුම් ගන්න රූපයක් ගැන දැනගත්තන ලෝකයට ඇති ඕනම රූපය. ඔතන අනිවාර්යෙන් පංච උපාදානස්කන්ධේ හටගන්නවා.
උපාදාන
වෙනවා. ඔව්. මොකද රූපයට ඇති වේදනාව තියෙනවා, ඒක ගැන සංඥාව තියෙනවා, ඒකට චේතනා ටික එනවා, සංකාර වෙනවා. ඔය ටික දැනගත්තු විඥානේ. ඒ මාර්ගය පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා මාර්ගයට ගියොත් අර පරණ ටිකම තමයි කරන්නේ. මං කියන්නේ මාර්ගයේ තමන්ටම උපද්දව ගන්න පුළුවන් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න. සම්මාදිට්ඨිය කියන්නේ ඔය හතරේ සත්‍ය ඥානයි. එතකොට සත්‍ය ඥානය ඇති කරගන්න නම් දැන් දුක මොකද්ද කියන එක ගැන ඔය කතා කරමු. පංච උපාදානස්කන්ධි දුකයි. තාම දුක දැනුණා නෙවෙයි. මේ බුදුහාමුදුරෝ මෙහෙම කියලා තියෙනවා කියලා තමයි ඔය කතා කරන්නේ. පිළිගත්තා කියන්නේ තමන් අත්දැක්කා නෙවෙයි. දැනුමක් විතරයි. හරි දැනුමක් ඇති කරගන්න. ඔව්. දැන් දැනුම තමයි අපි මේ දැන් පිරිසිදු කරගන්නේ. දැනගත්ත දේ ගැන දැන් හිතන. නේද? එතකොට දැනගත්තු දේ මේක ඇත්තද කියලා දැන් බලන්න පුළුවන්. එතකොට ඒ අහපු දේ හිතනවා. දැන් මේ අහන ගමන් හිතනවනේ ඕගොල්ලෝ. එතකොට සුතමේ ඥානයයි චින්තාමේ ඥානයයි දෙකම එනවා. ඊළඟට ඔක භාවනාවට දාන්නත් ඕන ඔක දැන් දැනගත්තට පස්සේ. ඉස්සෙල්ලා දැනගන්න ඕනේ නේද? එතකොට දන්න දකින කෙනෙක් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. නැ භාවනා කරන්න කලින් දන්න දකින කෙනාටයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. හරි. පාලියෙන් කියනවා ඥානං පස්සං යථාභූතං. දැනගන්න ඥානං පස්සං කියන්නේ ඒක තමන්ගේ දැක්මක් වෙන්න ඕන. තව කෙනෙක් කිව්වට කරලා හරියන්නේ නැහැ. අහගත්තු දෙය තමන්ට පිළිගන්න පුළුවන් වෙන්න ඕන මේක මෙහෙම වෙන්නේ නැති කියලා. ඒකට තමයි කරලා බලන්න හිතේ. නේද? ඒ දන්න දකින්න කෙනාට තමයි මේ කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. හරි. ඥානං පස්සං යථාභූතං. එතකොට ඒ දන්න දකින්න කෙනෙක් වෙන්න තමයි මේ සාකච්ඡා තියෙන්නේ. ඔව්. ඊට පස්සේ මාර්ගේ වඩන එක තමන්ට අයිති වෙලා. මේ මාර්ගේ මොකද්ද කියලා හොයාගන්න නුවණක් ඕනේ. අනේ එතෙන්ට එන්න අවශ්‍ය ටිකෙන් කියන්නේ. එතකොට දුක කියන එක පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධේ මම එක උදාහරණයක් අරන් කියන්නේ රූපය හරි වලි කුකුලෙක් ඉන්නවා නේද දැන් දහමට අනුව ඔතන දුක සකස් වෙනවා අපිට තාම දැනෙන්නේ නැහැ නේද ඒ වලි කුකුලෙක් හිටියට අපිට මොකද නේද අපිට මොකද්ද තියෙන්නේ දුක එහෙම හිතෙන්නේ නේද ඔව් ඒකයි මේක අර ලෝකෙට අයිති පැත්තෙන් තේින්නේ. ඊට වඩා ටිකක් වෙන පැත්තකින් බලන්න ඕන. ඈ? ඒ ප්‍රඥාව ඕනෙ ඉන්නේ ඒකට. දැනට දැනගන්න බුදුසම්පදෝ මෙහෙම දේශනා කරලා තියෙනවා. තාම අපිට පේන්නේ නැහැ. මොකද අපිට දුක්ඛේ ඥානං නැහැ තාම. එතකොට දැන් මේ ටික දහමට ගැලපෙනවනේ නේද? කියපු ටික. ඊළඟට තාම ඔය දුක පිරිසිඳ දකින්න තාම මදියෝවා පිරිසිඳ දකින්න උදව් වෙන දහම් කරුණු ටික මේ කිව්වේ. මොකද මේවට ගැලපෙන්නේ. ගැලපෙන්නේ නැත්නම් ඒක බුදු දහම නෙවෙයි. ඊළඟට ඔකේ සමුදය හොයාගන්න වෙනවා. මේ දුක හටගත්තේ කොහොමද කියන එක. හරි. එතකොට ඔකේ සමුදය හොයන්න පුළුවන් මේක දුකයි කියලා දැනගත්තොත් විතරයි. ඒක දුකයි කියලා දැනෙන්නේ නැත්තම් ඕක හොයන්න යන්නේ නැහැ. නේද? එහෙ වලි කුකුලා හිටපු දෙන්නේ. මොකද වෙන්නේ? එතනින් එහාට හොයන්නේ නැහැ. නේද? ඔව්. ඔව් දැනගත්තොත් තමයි හොයන්නේ එතනින්. එතකොට ඒ වලි කුකුලා වගේ තමයි අපි දන්න අනිත් රූප ඔක්කොම. දැන් මේ ඉන්න කට්ටිය වෙන්න පුළුවන්, තමන්ගේ පවුලේ අය වෙන්න පුළුවන්. නේද? පණ තියෙන ඒවා, පණ නැති ඒවා, ගෙවල් දොරවල්, කාර්, යාන වාහන, තව මොනවා හරි. ඔව්. ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. කන බොන දේවල්, කෑම. ඔකට අයිති මේ ඉරහඳ තාරකා පවා අයිති. ඔවා ටිකට තමයි අපි ලෝකෙ කියන්නේ. දැන් තව පැත්තකින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලෝකෙ පවතින්නේ දුක මත කියලා. හරි. එතනත් ඒක දුකයි කියන එක තව පැත්තකින් දැක්කා. ඔව්. ඔව් ලෝකෙ තියෙන්නේ බඹයක් තමයි මේ ශරීරය තුලේ. ශරීරය තුලින් දකින්න කියලාත් එහෙම කතාවකුත් තියෙනවා. එතෙන්ටත් එන්න ඕන. දැන් අපේ වලි කුකුලා නම් ඉන්නේ එළියේ නේද? ශරීරය තුල නෙවෙයි නේද? ඔව්. එහෙම කිව්වයි කියලාත් හොයාගන්න ඕනේ. එතකොට දැන් දුක දැන් සම්මාදිට්ඨිය ඇති කරන්න නම් ලෝකය මොකද්ද ලෝක සමුදය මොකද්ද ලෝක නිරෝධය මොකද්ද කියලා ඔව් නැති කරන නිරෝධ කරන මාර්ගය මොකද්ද කියලා නුවණක් එන්නත් ඕනේ. හැබැයි ඕක එන්නේ බාහිරෙන් නෙමෙයි Taman තුලින් කියලා. ඔව් මේ ස්වභාවය පමණ ශරීරයේ තුලිනුයි ලෝකය දකින්නවා. ලෝක සමුදය ඔය හතරම දකින්න ඕන. මේ බඹයක් පමණ ශරීරයේ තුලින් කියලා මොන සූත්‍රයේද තියෙන්නේ? කාටද ඕක කියන්නේ? රෝහිතස්. රෝහිතස් සූත්‍රයේ තියෙන එක. ඒකත් හොඳයි. මේ වගේ එක එක ඒ සූත්‍ර දේශනා වලින් ඒව සම්බන්ධ කරගන්නවා. ඒකට තමන් ඉන්න එක දහමට එකඟද කියලා බලන්න කතා කරන දේ. නැත්නම් අපට ඕන දෙයක් නේ අපි කතා කරන්නේ. එහෙම බෑ. බුද්ධ දේශනා ටික තියෙනවා පැහැදිලිව. ඒකට දැන් පංච උපාදානස්කන්ධේ දුක කියන එක පැහැදිලිව තියෙනවා. ඕකේ පවතින දුක මත කියන එක පැහැදිලිව තියෙනවා නේද? දහමේ පැහැදිලි. අපිට දැනෙන්නේ නැති එක වෙනම කතාවක්. අපිට දැනෙන්න නම් අපි අපේ ප්‍රඥාව වඩා ගන්නවා. ඒක අපේ අඩුවක් මිසක් දහමේ අඩුවක් නෙවෙයි. ඒකට ඒකට මාර්ගයක් බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. ඊළඟට දැන් දැන් රූපය ගැන පිරිසිඳ දකින්න තව ටිකක් හොයන්න වෙනවා. අර ඉස්සෙල්ලා කියපු සතර මහා ධාතු නේද? රූප කියන්නේ සතර මහා ධාතු නේද? වලි කුකුල හැදිලා තියෙන්නේ සතර මහා ධාතු. සතර මහා ධාතුෙන් හැදිලා තියෙන්නේ. සතර මහා ධාතුව කොහෙද තියෙන්නේ? ඒ රූපවල නේද? දැන් අපි බලමු වලි කුකුලා ළඟපාත නැහෙනේ. ওই ළඟපාත තියෙන පටවි තියෙන්නේ කොහෙද? පොළවේ තියනා නේද පටවි? තදගතිය. ඈ? පොළවේ තියනා නේද? අපි බලමු පටවි තියෙන්නේ පොළවේද කියලා ඔය ළඟපාත ඔය බිත්තිය හරිය අල්ලලා බලන්න. තියනවා නේද? තියනවා. අල්ලලා බලන්න. අල්ලලා බලලා කියන්නේ පටවි තියනවාද කියලා දැනගන්න ඕනේ. ඈ? පෙන්වන්න නෙමෙයි මං කියේ. පටවිය පෙන්වන්න පුළුවන්. දැන් අල්ලලා අල්ලලා ওই ළඟ තියෙන එකක් අල්ලලා කියන්න පටවිය. කොහෙද තියෙන්නේ? දැන් ඔය හිතන ඒවානේ මං අහන්නේ දැනෙන එක කියන්නේ. පටවිය කියන්නේ මොකද්ද? තදගතිය. තදගතිය කොහෙද තියෙන්නේ? බිත්තියේද? ඒ දන්න එක නෙමෙයි අත්දකින්න එක කියන අල්ලලා බලලා. පටවිය දැනගත්තේ කොහමද? පටවිය තියනවා කියලා දැනගත්තේ කොහමද? හිතෙන් නේද? ඇල්ලුවාම දැනගත්තේ. දැන් බිත්තිය කිව්වද මං පටවි කියලා? පොළව කිව්වද මං පටවි? මං පටවි වලින් හැදිලා තියෙන්නේ කියලා. මං අහන්නේ Taman දැනගත්තේ කොහමද? හිත දැනගත්තා. මොකද්ද දැනගත්තේ? තද ගතිය. නේද? දැන් ඔය තද ගතිය පොළව දන්නවද තද ගතිය කියලා? නැහැ. කවුද දැනගත්තේ? එහෙනම් පටවිය තියෙන්නේ කොහෙද? තාම තේරෙන්නේ නැහැ. දැන්
ආත්මාරං කරනකොට අපිට තලගතිය දැනෙනවා.
කොහොමද දැනෙන්නේ? දැනගත්තේ කොහොමද? කවුද දැනගත්තේ? සිත පහළ වුණ නැත්නම් දන්නවද? වෙන කල්පනාවක බර කල්පනාවක ඉන්නකොට දන්නවද? අද වෙනවා. ඒ ඉන්නේ මොකද සිහිය පිහිටපු හින්දා නේද? සිහිය නැත්තම් දන්නවද?
නෑ.
එතකොට කොහෙද පටවෙන්නේ?
සිහිය.
සතිය.
ආ අපේ අවධානය යමුනොත් නේ දන්නේ. ඔව් වචන ටික අයින් කරන්න. අවධානය යමුනොත් නේ දන්නේ. නැත්තම් ඒක හටගෙනද? අපි දන්නේ නැහැ. නේද? දැන් හරි රස්නේ නේද? ඈ? දැන් කියනකොට නේද රස්නේ මතක් වුනේ? ඊට කලින් දන්නේ
නැහැ.
ඒ හිත යොමු වෙනකොට තමයි මේක තියෙනවා කියලා දන්නේ. තේරෙනවද නේද? හරි. නැත්තම් දැනගන්න බෑ. දන්නේ
නැහැ.
දන්නේ නැහැ. දන්නේ නැහැ. මේ පඨවි ටික ගන්නකො අපි පඨවි ආපෝ තේජෝ වායුව දැන් කතා කරන්නේ. දැන් රස්නේ කියන්නේ මොකද්ද? තේජෝ ගතිය. නේද? දැන් ඔයගලන්ට හරි රස්නේ නේද? මට නම් එච්චර රස්නේ නෑ. මොකද මම දැන් මේ ටික අනිවිත නැතුව ඉන්නේ. ඒකයි මම ෆෑන් එකත් ඕෆ් කරන්නේ. ඈ? ඔව් මට ටිකක් සීතලයි වගේ. මට උණ ගතිය තියෙනවා. ඔව් නම් මට සීතලයි. ඔයගොල්ලන්ට රස්නේ. දැන් කවුද ඇත්ත කියන්නේ? දැන් මං කියන තේජෝ ගතිය සීතලයි. දැන් තියෙන ගතිය. ඔයගොල්ලන්ට රස්නේ. දැන් දෙකක් තියෙන්නේ. එළියේ ಜಾති දෙකක් තියෙන්න පුළුවන්.
නෑ.
නෑ. කවුද ඇත්ත කියලා? ඇත්ත දැනගෙන. එනවා ඒ එළියේ තියෙන දේ දැනගත්තා. මම තර්ක කරනවා මම තමයි එළියේ තියෙන දේ හරියටම දැනගත්තා. නෑ නෑ නාද කියනවා නෑ නෑ මම දැනගත්තා. දැන් රස්නේ ගති දෙකක්. මට සීතලයි නෑ නේද? ඒකට රස්නේ. දැන් තේජෝ ගතිය හිතෙන් දැනගත්තු දෙයක්ද එළියේ තියෙන දෙයක්ද එතකොට? එළියේ තියෙන දේ නම් හැමෝම එක විදිහට දැනගන්නයි බෑ. මම කියනවා සීතලයි කියලා. ඔයගොල්ලෝ කියනවා රස්නේ. දැන් කවුද ඇත්ත කියන්නේ? කවුරු හරි පිටින් බලා ඉඳලා අහනවා දැන් කොයි?
නෑ.
ඈ කොයි එක්කෙනාද ඇත්ත? එහෙනම් තේජෝ ගතිය කොහෙත් තිබිලා
තියෙන්නේ?
සිත දැනගත්තු ගතියක් ගැන නේද ඔය කතා කරලා තියෙන්නේ? පැහැදිලිද මම කියන්නේ? හිතට
දැනෙන දේ තමයි අපිට රස්නේ
දැනෙනවා. එහෙනම් රස්නේ කොහෙද තිබිලා නේ? එළිය තිබිච්ච දේ නම් ඉතින් මං හීතල කියන්නේ කොහොමද? මම නෙල්නහන්දක
රස්නේ.
ඒක තිබුණේ කොහෙද කියලා මං අහන්නේ. එළියද තියෙන්නේ හිතේද? හිතෙන් නේද දැන් හිතෙන් දැනගත්තු ගතියක් ගැන නේද ඔය කතා
කරන්නේ? හිතට ගත්ත දෙයක්.
ඒ හින්දා තමයි ගතිය කියන්නේ ඔක. ඈ මට සීතල ගතියක්. ඕගොල්ලන්ට රස්නේ ගතියක්. දෙකක් ආවේ කොහොමද? එළිය තිබුණා නම් දෙකක් එන්න බෑනේ. එහෙනම් ඔක එළිය තියෙන දෙයක් නෙවෙයි. හිත දැනගන්න ගති ස්වභාවයක්. දැන්
මට
අපි දැන් නැගේ දෙකක්. සිත දැනගත්ත ගති දෙක සිතිවිලි සිතෙන් දැනගත්තු ගති දෙක නේද? එතකොට එළියේ තියෙන රූප ගතිය නෙවෙයි ඔය. හිත දැනගත්තු ගතිය. ඔය විදිහටම නේද පටවි ගතිය. හා? හිත තමයි කිව්වේ තද ගතිය, පටවි ගතිය. නේද? අපි දැනගන්න ගතිය අපි එළියේ මොකකට හරි අයිති කරනවා. බිත්තිය ඇල්ලුවාම අපි දැනගන්නේ තද ගතිය හිත දැනගන්නේ. නේද? අපි කියන්නේ තමන්ගේ හිතනේ දැනගත්තේ. ඊළඟට අපි කියනවා ඒ තද ගතිය තියෙන්නේ බිත්තිය කියලා. අපේ හිත දැනගත්තු එක අපි බාහිර රූපයට අයිති කරනවා. නේද? දැන් පටවියත් ඔහම නේද? අපි නේද හදලා පොළොවට අයිති කළේ? මේක තේරෙන්නේ නැහැ තාම නේද? දැන් දැන් අපි ගම්මු දෙවි කෙනෙක් හරි නැත්නම් ටිකක් බය වෙන හින්දා කියන්නේ භූතෙක් බය වෙන්නේ ඒගොල්ලන්ට පුළුවන් කියනවා නේද මේ බිත්ති ඇතුලෙන් යන්න පුළුවන් නේද ඔව් දැන් අපි දෙවියන්ගෙන් අහුවොත් ඔතන අර බිත්තිය පටවිද කියලා. දැන් පටවි නම් අපිට පොළොව ඇතුළට යන්න පුළුවන්ද?
බැ.
අපිට වතුරට නම් යන්න පුළුවන් නේ. ඈ? එයා ආපෝ ගතිය තියෙන එකක් ඇතුළට යන්න පුළුවන් දිය යටට. පටවි ඇතුළට යන්න පුළුවන්ද?
බැ.
බැ. තදයි. ඒකට නේද පටවි කියන්නේ? තදයි. දැන් දෙවියන්ගෙන් අහන ඔය බිත්තිය මොනවද? පටවිද ආපෝද? ඇතුලෙන් යන්න පුළුවන් කියලා. අපිට නම් පටවි නේද? දෙවියන්ට ආපු. ඕක ඇතුලෙන් පින් ගන්න පුළුවන්.
පින් ගන්න නිසා තලයක් තියන්නේ
නැහැ. ඔව්.
සිත නැති නිසා.
සිත. සිත නැති නිසා නෙමෙයි හිත දැනගන්න විදිය. එයාගේ හිත දැනගත්තු එකක් තමයි බිත්තියට අයිති කියලා එයා හිතුවේ. අපේ හිත දැනගත්තු එකක් තමයි බිත්තියට අයිති කියලා අපි හිතුවේ. එතකොට අපි පටවි කියන එක දෙවියන්ට ආපෝ.
ඔව්.
දෙවියන්ට පොළවේ කිමිදෙන්න පුළුවන් කියලා. නේද?
මහත්තයා
දැන් මේක හිත ඇතුලේ වැඩක් නේද? අපි මෙච්චර කල් විශ්වාස කළේ ඔබ එළියේ තියෙන ඒවා. අපි හිතෙන් හදලා එළියෙන් තිබ්බා කියන නුවණ නෑ අපිට. ඔව්.
අපි කරලා තියෙනවා.
දැන් පේනවද බුදුහාමුදුරුවෝ අර ඉස්සෙල්ලා කිව්වේ ලෝකයයි ලෝක සමුදයයි Taman තුලින් දකින්නේ. දැන් පේනවද ලෝකේ හදන හැටි? තදගතිය මෙහෙන් හදලා තමයි බිත්තියට දුන්නේ. ඈ? දෙවි කෙනෙක් නම් වෙනස් විදියකට, ප්‍රේතෙක් නම් වෙනස් විදියකට. නේද? ඒගොල්ලන්ට දැනෙන විදිහ අනුව ඒගොල්ලෝ බාහිරේ තියෙන්නේ ඕවා කියලා හිතනවා. එහෙම නේද වෙලා තියෙන්නේ? පැහැදිලිද දැන්? අපිට තේරුම් ගන්න සතර මහා ධාතුව එළිය තියෙන දෙයක්ද හිතෙන් හදලා දැනගත්තු ගති ටිකක්ද? ගති ස්වභාව ටිකක්. තද ගතිය, තද ස්වභාවය කියන එක ඔය. හරි. එළියේ වෙනම තියෙන જાතියක් නෙමෙයි මේ જાති හතරක් එකතු වෙලා මේ ගඩොල් සිමෙන්ති වගේ එකතු කරලා හදන ගතියක් නෙමෙයි ඔය. හිතෙන් දැනගන්න ගති ස්වභාව ටිකක් තමයි අපි වෙන් කරගෙන තියෙන්නේ. මේකට තද ගතිය, මේක මේක ගිරෙන ගතිය, මේක සීතල රස්නි ගතිය, මේක විසිරෙන ගතිය කියලා හිතට දැනගන්න පුළුවන් ගති ටික. හරි. තව දැනට එකපාරට තේරෙන්නේ නැහැ. තව ටිකක් ගැන හොයන්න තියෙනවා නේද? ඔව්. දැන් මේ කියපු දේ මේ මේ පටවි ගතිය එළියේ තිබුණාද අල්ලපු හින්දා දැනුණාද? අල්ලපු හින්දා දැනුණ කියන එක දැන් ඕකේ තියෙනවා තව ඇත්ත හොයන විදිහ. මොනවා හරි දැනගත්තොත් දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා බලන්න කියලා අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතෙන් තේමු. එතකොට දැන් තේරුම් ගන්න සතර මහා ධාතු අපි එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ ලෝකෙට අයිති දැක්. බාහිර. දැන් වලි කුකුලා හැදිලා තියෙන්නේ සතර මහා ධාතු. තියෙන්නේ ඌින්නේ එළියනේ නේද? ආ දැන් වලි කුකුලා ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? අනේ ආයතන පැත්තෙන් හොයන්න. ආයතන කියන්නේ මොනවද? ඇහ කන නාසය දිව ශරීරය මනස. කනෙන් සද්දේ ඇහුණා. නේද? කනට පුළුවන් ද සද්ද අහනවට වඩා වෙන දෙයක් පාට අරන් දෙන්න පුළුවන්ද කනට?
නෑ.
ගන්ධ සුවඳ අරන් දෙන්න පුළුවන්ද කනට?
නෑ.
නෑ. පාට අරන් දෙන්න නම් එහෙන් දකින්න. ගන්ධ සුවඳ නම් නහයින් අද්දකින්න පුළුවන්. කනට අරන් දෙන්න පුළුවන් මොනවාද? සද්ද විතරයි. එතකොට සද්දේ තියනවද ගන්ධ සුවඳ?
නෑ.
සද්දේ තියනවද පාට?
නෑ.
ඒව මොකුත් නෑ. එහෙනම් අපි ගත්තේ සද්දයක් විතරයි නේද? ඒක තමයි ඒ උණ හැටි තමයි මේ හොයන්නේ දැන්. ඈ ওই රූපේ හැදුන හැටි දැන් හොයනවා මේ සමුදේ
හොයන්නේ.
වලි කුකුලා කියන රූපේ හැදුවේ කොහොමද කියලා දැන්
හොයන්නේ.
අපේ ලෝකෙට වලි කුකුලෙක් ආවේ කොහොමද? සද්ද ඇහුණ හින්දානේ. කන ඇහුන් නැත්නම් අපිට වලි කුකුලෙක් ගැන කතා කරන්න පුළුවන් වෙයිද?
බැ.
නේද? ඇහුණ හින්දානේ දැනගත්තේ. එහෙනම් කණෙන් සද්දයක් අහලා තියෙනවා. සද්දේ තියනවාද රූප? පාටක් හැඩයක් ඒක නැහෙනේ සද්දේ. නේද? එහෙනම් අර කිව්වේ ලස්සන රතු පාට, රන්වන් පාට. ඔව් කලින් දැනගෙන තිබුණ එකක් මතක් කළා නේද?
කලින් දැක්කද? අපි දන්නේ නැහැ.
පෙර ඇසුරු. ඒක දැන් දෙයක්ද අතීත දෙයක්ද? අතීත අත්දැකීමක් නේද? අතීත කියන්නේ ඇයි දැන් නැහැනේ? අතීත කියන්නේ ඉවරයි. ඔව් අතීත අත්දැකීමක් නේ. දැන් අත්දැකීමක්ද අතීත අත්දැකීමක්ද? ඔය වලි කුකුල එක්ක දැක්කේ දැන්ද නැත්නම් කලින් දවසක?
කලින්
දවසක. නේද? කලින් දවසක වලි කුකුලේ දැක්කලා, එහෙන් දැක්කලා, ඌ කෑ ගහන සත්‍ය සහලා ඔය එකතු කරගෙන තියනවනේ නේද? මතකෙට ආවා. මතකෙට ආවා කියන්නේ මොන ආයතනේද? මන ආයතනේ. දැන් සෝත ආයතනෙන් සද්දේ අරන් දුන්නා. සද්ද සංඥා විරූප නැහැ. පාටක් හැඩයක් වර්ණය ඒ තද ගතියක් එහෙම නැහැ නේ සද්දි. නේද? සද්දේට අනුව හිතනකොට නේද දැන් වලි කුකුලෙක්ගේ රූපේ පෙනුනේ. හිතට පෙනුනා රූපේ නේද? පාටත් එක්ක සයිස් එකයි ඔක්කොම හේරම පෙනුනා. ඒ පෙනුනේ ඇහැටද හිතටද? හිතට. එහෙනම් ඒක තමන්ගේ හිත ඇතුලේ වැඩක් නේද? මෙයාට දැක්ක වලි කුකුලාමද ඔයත් දැක්කේ? දැන් නෑ. තමන් කලින් දැකපු වලි කුකුලානේ නේද? එයා හිතන්නේ. එතකොට රූප දෙකක් නේද පෙනිලා තියෙන්නේ දෙන්නට? නේද? දැන් අපි එක එක්කෙනාට පෙනිලා තියෙන්නේ අපේ හිතේ හදපු වලි කුකුල. එහෙනම් ඔය දැක්කේ එළියේ ඉන්න වලි කුකුලා වෙන්න පුළුවන්ද? එන වලි කුකුල ගොඩාක් ඉන්නවනේ නේ. එක එක්කෙනාට හරියට. නේ කයිනේ කෑගෙරුවේ නේ? නෑ එක එක්කෙනා දැනගත්තු වලි කුකුල වෙනස්. එහෙනම් ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයද? වෙන්න බෑ. තමන්ගේ හිතෙන් හදපු දේ හිත දැනගන්න.
අරින් එක හිත පදියන් වෙන තිබුණා. දැන් කියනකොටම මතක් කරලා.
ඔව්. එහෙනම් දැනගත්තේ හිතෙන් හදපු දේ හිත දැනගන්න. නේද? ඒක එළියේ තියෙන්න පුළුවන්ද? බෑ. ඔන්න ඔය නුවණ එන්න ඕන. හිතෙන් හදපු දේ හිත දැනගත්තා නම් ඒක බාහිරේ තියෙන දෙයක් නෙවෙයි. හිතේ තියෙන හිතෙන් හදපු දේ හිත දැක්කා. හීනයක් දැක්කා වගේ. හිතෙන් හදලා හිතෙන්ම දැක්කා. නේද? එතකොට ඒක බාහිරේ තියෙන දේ කිව්වේ අපේ මෝඩකමට නේද? දැන් ඇත්ත ඇති හැටි නොදන්න කමට නේද? අපි මෝඩයි කියන්න කැමති නැහැනේ. ඒ හින්දා ඒක කියන්නේ. ඒ හින්දා තමයි මම අර වෙන උපමාවක් ගන්නෙ. අර වතුරට එමෙන බල්ලා. හෑ? බල්ලා වතුරට එවිලා මොකද කරන්නේ? බූරන. වතුරේ ඉන්න බල්ලට නේද?
බල්ලෙක් ඉන්නවා කියලා බුරා.
බුරා. දැන් බල්ලා මෝඩද නැද්ද?
අසුත් මෝඩයි කියලා.
බල්ලා මෝඩයි. ඇයි බල්ලා මෝඩ?
වතුරේ බල්ලෙක් නැහැ.
කවුරුන්? වතුරේ බල්ලෙක් නැහැ. එහෙනම් බල්ලව කොහෙන්ද හදලා තියෙන්නේ? හිතෙන්. නේද? හිතෙන් බල්ලෙක්ව හදාගෙන ඌ එළියේ ඉන්නවා කියලා ඌට බුරා. ඔව්. නැපි මොකද කළේ? හිතෙන් වලි කුකුලෙක් හදාගෙන ඌ අන්නාරෙහි ඉන්නවා කියලා බාර අරගෙන. අර බල්ලා කරපු වැඩේ අපි කරපු වැඩේ වෙනසක්
තියෙනවා.
වෙනසක් නැහැ. ඕක තමයි ලෝකෙට ආйти දැක්ම කියන්නේ. ලෝකයා ඉන්න මුලාව. දැන් පේනවද රූපයයි රූප සමුදයයි? රූපේ හටගත්තේ කොහමද? ආයතන ගැන සිහිය නුවණ නැහැ. නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇත්ත දකින්න නම් ආයතන වලට සිහිය නුවණ පිහිට. මොනවා හරි දැනගත්තා නම් මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ කියලා බලන්න. එතකොට හිතේ හදපු එක එළිය තියනවා එළියෙන් තියන්න යන්නේ. අර වතුරේ බල්ලෝ හදන්න යන්නේ. අපි කරන්නේ නෑනේ නේද? කණ්ණාඩියේ මූණ බලලා කණ්ණාඩියේ පවුඩර් ගන්න යන්නේ නෑනේ. ඒ වගේ වැඩක් නේද? බල්ලා වතුරට බුරනවා කියන. ඔව් අපි එච්චර මොඩ නෑ. එතෙන්දි. නේද? ඒ වුණාට මෙතෙන්දි අපි මොඩ වෙලා තියෙනවා. හිතේ හදපු වලි කුකුල එළිය කියලා බාර ඒක කරලා අන්න ඕක කියනවා ඔන්න ඕකට කියනවා රූප උපාදානය කළා රූපයක් හදලා එළියේ තියලා ඒක ඇත්තමයි කියලා පිළිගන්න. ඔව්. ඒතර හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා නුවණ නැහැ. එළියේ තියෙන රූපෙමයි ඔය දැනගත්තේ. දැඩිව පිළිගන්න. ඒ වෙනස් කරන්නේ දැන් බල්ලා අර බල්ලෙක් ඉන්නවමයි කියලා දැඩිව පිළිගන්නේ. විතර එළියේ තියෙන රූපෙමයි ඔය දැනගත්තේ කියලා දැඩිව දැඩිව ගැනීම තමයි උපාදාන කියන්නේ. බාර ගන්න. ඒක දෘෂ්ටියක්. ඒ මුලාව එච්චරකට බලවත්. මේ දැනගත්තේ එළියේ තියෙන දෙයමයි කියන එකට අපි වැටිලා. ඒකෙන් මිදෙන්න නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන පිරිසිඳ දකින්න. අපි ආයතන පිරිසිඳ දැකලා නැහැ. හැට කරන්න පුළුවන් වැඩේ නුවණින් දැකලා නැහැ. හැට පුළුවන් වර්ණ සතහනක් උපද්දලා දෙන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සංඥාවක් උපද්දලා දෙන්න විතරයි. හරි. නාසයට පුළුවන් මේ ගඳ සුවඳට අදාළ සංඥාවක් උපද්දලා දෙන්න විතරයි. ඒ වගේ ඒ ආයතන හයට. හිතට පුළුවන් මොකද්ද? එළියේ තියෙන රූපෙ දකින්නද මේ ආයතනේ හදලා දෙන සංඥාව ගැන හිතන්නද? ශබ්ද සංඥාව ගැන හිතන්නනේ හිතට පුළුවන්. හිතට බෑ ගිහින් වලි කුකුලව බලලයි. ශබ්ද සංඥාවට අනුව හිතන්න විතරයි පුළුවන්. නේද? එතකොට ආයතන පිරිසිඳ දකින්න ඒවට කරන්න පුළුවන් වැඩේ. එතකොට හිතට පුළුවන් හිතන්න හිතන්නේ හිතෙන්ම හදන දෙයක් හිත දැනගන්න. හිතනවා කියන්නේ ඕක. මන ධම්ම මනෝ විඤ්ඤාණ. ධම්ම කියන්නේ හිතෙන්ම හදන දෙයක්. එළියේ තියෙන දෙයක් නෙවෙයි. හිතෙන්ම හදන දේ හිත දැනගන්න. අපේ මෝඩකමට තමයි ওই දැනගත්තේ එළියේ තියෙන දේ කියලා බාර ගන්න. රූපයක් හදලා රූපේ උපාදාන කරනවා. බල්ලෙක් හදලා ඒ බල්ලා එළියේ ඉන්නවා කියලා උපාදාන කරනවා. වලි කුකුලෙක් හිතෙන් හදලා ඌ එළියේ ඉන්නවා කියලා උපාදාන කරනවා. හරි. ඒ මෝඩකමට අහු වුණා නේද? දැන් බල්ලා දුක සකස් කරගෙන නේද? බල්ලෙක් සකස් කරගෙන. අපි වලි කුකුලෙක් සකස් කළොත් එහෙනම් ඒකත් දුක වෙන්න ඕන නේද? දැන් ටිකක් පේනවා නේද? ඒක තමයි ඒ දුක පිරිසිඳ දකින්න ටිකෙන් ටික ඔබ බලන්න තියෙනවා. එතකොට මේ දැනගත්තු දේ ප්‍රායෝගිකව කරන්න ඕන. සද්ද ඇහෙනකොට තමන් බලන්න ඕන. ඇහුනේ සද්දයක් ඕකේ රූප නැහැ. හිතන්නේ ওই රූපේ හදලා පෙන්නේ. ඒක එළියේ තියෙනවා කියලා ගත්තේ මගේ මෝඩකමට. හිතෙන් හදපු දෙයනේ හිත දැනගත්තා. කියලා නුවණින් පෙන්වන්න. ඔව්. සරින් සරේ නුවණින් පෙන්වන්න ඕන හිතට. අවබෝධ වෙයි. ඔක් කරනකොට කරනකොට වෙලාවක් ඇයි මේ අවබෝධ වෙනවා? ඔය හිතෙන් හදපු දෙයනේ හිත දැනගත්ත. හිතෙන් හදපු දෙයනේ හිත දැනගත්ත කියලා නෝනක් කිය. එදාට පෙයි ලෝකේ තමන් තුලයි කිය. ලෝකේයි ලෝක සමුදයයි නිරෝධෙයි මාර්ගෙයි ඔක්කොම තමන් තුලයි කිය. ඒතරේ පැත්තෙන් ගහමට ගැළපෙයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී හැම දහම් කරුණටම ගැළපෙන්නේ කොහෙන්වත් ගැළවෙන්නේ නැහැ. එතකොට දැන් තේරෙනවා නේද? එළිය රූපයක් හැදුවා කියන්නේ දුක හැදුවා. ඒකේ සමුදය කොහෙද තිබුණේ? ආයතන වැඩ කරපු හැටිගෙන දැක්කේ නැහැ. අවිද්‍යාව. නැත්තම් මෝඩ. ඇත්ත ඇති හැටි නොදන්නා. ඒ අනෙන් සද්දයක් ඇහුවේ සද්දෙට හිතෙන් රූප ටික හැදුවේ ඒ හිතෙන් හදලා හිතෙන් දැනගත්තු එක අපේ මෝඩකමට විශ්වාස කළා එළිය තියෙන දේ වේ දැනගත්තේ. ඔන්නෝක තේරුම් ගන්න පුළුවන් නම් එසේ මෙසේ දේවල් නෙමෙයි ලෝකෝත්තර දැක්මක් එන්නේ ලෝකයෙන් එතර වෙන දැක්මක්
එන්නේ.
ඕනම රූපයකට බලන්න ඒ රූපේ දැනගත්තේ මොන ආයතනවලින්ද? දැන් මම උදාහරණයකට ඒකනේ ගත්තේ. දැන් ඔය සුවඳක් එනකොට හඳුන් කූරු සුවඳ එනකොට අනිත් පැත්තට හිතන්න. ඔය ඉදී තියෙන හඳුන් කූරේ සුවඳ දාවේ සුවඳ ඇවිල්ලා සුවඳට අනුව හිතලා හිතෙන් හඳුන් කූරක් හදලා ඒක ඉදී තියෙනවා කිව්වද? පුළුවන් ද පෙන්වන්න? ඔය තේරුම් ගත්තොත් තමයි කරන්න ඕනේ. ඔව්. මම තේරුම් ගන්න. ඉතින් ඕකට අවශ්‍ය ධර්ම කරුණු තමයි අපේ පොත්වල එහෙම තියෙන්නේ. ඉතින් මම මේ පොඩි සූත්‍රයක් දැන් ඔක තන් හිතනවනේ මට ඕන එකක් කියුවයි කියලා. මේ මාළුන්ගේ පුත්ත සූත්‍රය කියලා එකක් තියෙනවා. මේ කොළ දෙකයි තුනයි තියෙන්නේ මම කියලා යන්නම්. ඒකේ මාළුන්ගේ පුත්ත කියන්නේ මේ භික්ෂුව. ඒ කාලේ හිටිය බොහෝම වයසක ජරා ජීර්ණ මේ කියන ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ. ජින්න කියන්නේ දිරලා ගිහිල්ලා වයෝ වෘද්ධ වෙලා මහලු වෙලා ඉන්න මේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා භගවා තන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු. සංකිට්ඨේන කියන්නේ දැන් ඉස්සෙල්ලා කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංකිට්ඨේන කියන්නේ මොකක්ද? කෙටියෙන් 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 කෙටි කරලා සංකිට්ඨේන ධම්මං දේසේතු. කෙටියෙන් ධර්මය දේශනා කරන්න මට මම බොහොම මහලුයි වයසයි ජරා ජීර්ණ වෙලා ඉඳ භාග්‍යවතුන් වහන්සේ මට බොහොම කෙටියෙන් ධර්මය දේශනා කරන්න. සුගතව සංකිට්ඨේන ධම්මං දේසේතු. අපේව නාමහං භගවත බාසිතස්ස අත්තං ආජානීය. ඔබ වහන්සේ කෙටියෙන් දේශනා කළොත් මට මේ ධර්මය ගැන හිතලා තේරුම් අරන් අපේව නාමහං භගවත බාසිතස්ස දායාදෝ අස්සන්ති. බුදුරජාණන් වහන්සේගේ වචනේ දායාදේ ලබා ගන්න පුළුවන් කියලා. ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කියලා එහෙනම් මට කෙටියෙන් ධර්මයේ දේශනා කරන්න කියලා. එතකොට බුදුහාඳුර පොඩි විහිළුවකුත් කරනවා. තංකින් මඤ්ඤසි මාළුන්ගේ පුත්ත. මාළුන්ගේ පුත්ත මොකද හිතන්නේ? ඒක ඇල්ල නෑ මෙතන. මේ විහිළුව තමයි ඒක සූත්‍රේ තියෙනවා. එහෙම කිව්වහම බුදුහාඳුර අහනවා මාළුන්ගේ පුත්ත ඔබ වගේ මහලු කෙනෙකුට කෙටියෙන් ධර්මයේ දේශනා කළොත් මම මේ තරුණ අයට මොනවද දේශනා කරන්නේ? කියලා. ඔව් ඒ සූත්‍රේ එහෙම කියලා. ආයේ මේ මාළුන්ගේ පුත්ත අහනකොට ඉතින් මේ කියනවා අන්න දැන් මාළුන්ගේ පුත්ත ඔබ මොකද හිතන්නේ? දැන් ඔන්න තමනුත් හිතන්න. ඒතේ චක්කු විඤ්ඤාණ රූපා ඔන්න චක්කු විඤ්ඤාය රූප කියන්නේ මොනවද? එහෙන් දැකලා දැනගන්න ඕනේ රූපවලට තමයි චක්කු විඤ්ඤාය රූප කියන්නේ. සෝත විඤ්ඤේසු සද්ද කියන්නේ සෝත විඤ්ඤාණයෙන් දැනගන්න ඕනේ සද්ද. එතකොට ඔන්න දැන් හිතන්න චක්කු විඤ්ඤාණයෙන් දැනගන්න ඕනේ මොකක් හරි රූපයක්. ඒ කියන්නේ ඒක දැනගන්න පුළුවන් එහෙන් විතරයි. වෙන ආයතනකින් බැ. හරි? ඔන්න දැන් එහෙන් දැනගන්න ඕනේ රූපයක් ගැන ඔබ මොකද හිතන්නේ කියලා අහනවා. ඒ රූපේ දැන් විස්තර කරනවා. හරි? තමන් හිතා ගන්න ඕනේ එහෙන් දකින්න පුළුවන් රූපයක් ගැන තමයි මේ කතා කරන්නේ. හරි? චක්කු විඤ්ඤාය රූප. අදිත්ත. දිත්ත කියන්නේ දකින්නනේ. අදිත්ත කියන්නේ දැන් තේින්නේ නැහැ. ඔය දැන් එහෙන් දකින්න ඕන රූපේ මේ මොහොතේ පේන්නේ. දැන් වලි කුකුලා දැන් තේින්නේ නැන්නේ. දැන් වලි කුකුලා ගැන හිතා ගන්නකො. නැත්තම් තමන්ට ඕන එකක් හිතා ගන්න එහෙන් දැකලායි දැනගන්න. දැන් පේනවද? අදිත්ත. හරි? අදිත්ත පුබ්බා. පුබ්බා කියන්නේ අතීත. අතීතේ කවදාවත් දැකලා නැහැ. දැන් තේින්නෙත් නැහැ. අතීතේ දැකලා නැහැ. නැච පස්සසි. අනාගතේ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔය රූපේ, දැන් ඔය කතා කරන රූපේ දැන් තේින්නෙත් නැහැ. අතීතේ දැකලත් නැහැ. අනාගතේ දකින්න හම්බ වෙන්නේ නැහැ. නැච තේ හෝති පස්සෙයි යන්ති. කවදාවත් දකින්න ලැබෙයි කියලා හිතන්නත් බැහැ. එහෙම රූපයක් තියෙනවා. දැන් අහනවා අත්ථිතේ තත්ත. ඒකට ඇති වෙයිද? ඡන්தோවා රාගෝවා ප්‍රේමං වාතේ. ඡන්දයක්, රාගයක්, ප්‍රේමයක් කැමැත්ත ඇති වෙයිද? ඒ වගේ රූපයකට කැමැත්තක් ඇති වෙයි. ආයි මතක් කරගන්න. දැන් තේින්නෙත් නෑ. ඉස්සෙල්ලා දැකලත් නෑ. කවදාවත් ජීවිතේට දැකලා නෑ. අනාගතේ දකින්න ලැබෙන්නේ නෑ. කවදාම හෝ දකින්න ලැබෙයි කියලා හිතන්නත් බෑ. ඈ? එහෙම එකකට ඡන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇති වෙයි. නොහෙතම් බන්ති. එන්න මම කියලත් උත්තර දෙනවා නෑ ස්වාමීනි. එහෙම ඇති වෙන්න බෑ. ඒ කියන්නේ තණ්හාවක් ඇති වෙන්න බෑ. දැකලා නෑ නේද? ඒ වගේම අහනවා ඔන්න එහෙනම් කණෙන් අහලා දැනගන්න ඕන සත්‍යයක් ගැන හිතන්නකො. ඒක දැන් ඇහෙන්නේ නෑ. හරි? අතීතේ ඇහිලත් නෑ. ඔය සත්‍ය. අනාගතේ ඇහෙන්න ලැබෙන්නේ නැහැ. කවදා හරි ඇහෙන්න ලැබෙයි කියලා හිතන්නත් බැහැ. එහෙම සද්දයකට ඡන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇති වෙයි. නැහැ. නොහේ සම්බන්ධක. ඔහොමම ආයතන හයකම කියනවා. හරිද? ආයතන හයකම කියලා ඊළඟට කියනවා ඉත්තතේ මාළුන් කෙපුත්ත. එහෙමනම් මාළුන් කෙපුත්ත. ඔය දකින ඇහෙන දැනෙන දැනගන්න දේවල් ගැන කියන්නේ මේ ආයතන හයෙන් දැනගන්න දේවල් ගැන මෙන්න මෙහෙම හික්මෙන්න. කොහොමද හික්මෙන්නේ? මෙන්න මෙහෙම හික්මෙන්න. කොහොමද? දිත්තේ දිත්තමත්තම් භවිස්සති. තව විනාඩි 5ක් ඉන්න ඉවර කරනවා. වැදගත්ම ටික කතා කරනකොට යන්නේ. දිත්තේ දික්තමත්තං භවිස්සති. ඔව්. දුටුදේ දුක් දැක්ක විතරයි. දැකීම මාත්‍රයක් විතරයි. සුතේ සුතමත්තං භවිස්සති. ඈ? ඇහුණත් ඇහුණා විතරයි. මුතේ මුතමත්තං භවිස්සති. මුත කියන්නේ දැනෙනවා. ආයතන කීයකින් දැනෙනවද? කයට දැනෙනවා. නහයට දැනෙනවා. දිවට දැනෙනවා. ඒ තුනටම දැනෙනවා නේද? ඒකට කියනවා මුත කියලා. දැනීම. ආයතන තුනක් තියෙනවා මුත කියන එකට. ඒකට දැනීම දැනීමක් පමණයි. ඊළඟට දැන ගැනීමක් පමණයි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. ඔන්න ඔය විදිහට හික්මෙන්. එතකොට අන්න දැන් ඔයගොල්ලන්ගේ උදාහරණෙත් දාලා බලන්න. එහෙම කළොත් විස්තර ටික තියෙනවා. ඒකමයි දුකේ කෙලවර. මම කෙටියෙන් කියන්නේ. එහෙම කළොත් ඒකමයි දුකේ කෙලවර. එතකොට දැන් ඇසීම ඇසීම මාත්‍රයක් වුණා නම් වලි කුකුලෙක් හැදෙයිද? ඒ කියන්නේ අතීත අත්දැකීම දැන් මෙතෙන්ට දැම්මේ නැත්තම් වලි කුකුලෙක් ඉඳීද? නෑ, සද්දයක් නම් තිබුණා නේ. සද්දයක් ඇහුණා. රූපේ හැදෙයිද? නෑ, සද්ද සංඥායි රූප නෑ. තේරෙනවද? එතකොට දැන් ඒ සංඥාවට බුදුහාමුදුරුවෝ කියන්නේ උපමා කරන්නේ මොකද්ද? සංඥාවට උපමා කරන්නේ නෑ, උපමා මිරිංගු. සංඥාව මිරිංගුවක් කියලා ගන්න. මිරිංගුව කියන්නේ මොකද්ද? වතුර වගේ පේනවා. වතුර තියෙනවද?
නෑ.
පේනවා විතරයි නේද? වතුර පොඩ්ඩක් හරි තියෙනවද?
නෑ.
නැහැ. පෙනීම මාත්‍රය වතුර වගේ පෙන්වුවට වතුර කියන රූපේ
නැහැ.
මිරිංගු. නයි. බලන්න. එතකට දැන් සංඥා මිරිංගුවට අපි රූප හදන හැටි. සද්ද සංඥාව ආවේ සංඥාවේ රූප නැහැ. අපි තමයි රූපේ හදලා එළියෙන් තියන්නේ. ඒක සංඥාව මිරිංගුව වගේ. එක ශබ්ද සංඥාව වේවා, රූප සංඥාව, ගහන සංඥාව, රස සංඥාව, පොට්ටබ්බ සංඥාව, මනෝ සංඥාවක් තියෙනවා. ඒ සංඥාව මිරිඟුවක්. එතකොට මිරිඟුව දිහා බලලා රූප පණවන්නේ අපි. මේ හිතට දැනගන්න පුළුවන් ওই සංඥා ටික විතරයි. ආයතන අරන්ද. නේද? සංඥාවට වඩා දෙයක් අරන් දෙන්න බෑ මේ ආයතන වලට. හිතෙන් තමයි ඉතුරු ටික හදන්නේ. හිතා ගන්න ඒවා. දැන් වතුරට බල්ලා එබිලා හිතාගත්තු එක නේද එළියේ තියෙනවා කියලා. මිරිඟුව විදිහට දැක්කේ නැහැ. මෝඩගමට අහු වුණා. ඒ කියන්නේ හිතේ හදපු දේ එළියේ තියෙන දෙයමයි කියලා බාරගත්තා. රූපයක් හදලා උපාදාන කරනවා. එහෙනම් අපි අත්දකින්නේ අපිම උපද්දලා දැනගන්න රූප. උපද්දන්න හිත තමයි උදව් වෙන්නේ. තරේකේ උදව් වෙන જાති ගොඩක් තියෙනවා. එකක් තමයි පෙර අධ්‍යක්ෂ. තව එකක් තමයි මේ වෙලාවේ සංඥාව. මේ වෙලාවේ සංඥාවයි පෙර අධ්‍යක්ෂ. ওই දෙක එකතු කරලා හදනා දෙයක්. හදපු දෙය හිතෙන් හදපු දෙය හිත දැනගන්නවා. එතනත් සිහිය නුවණ නැති හින්දා ඕක තියෙන්නේ එළිය කියලා බාර ගන්නවා. මොකද මේ පුරුද්දනේ අපේ මෙච්චර කල් ආවේ සසරේ. මේ පුරුද්ද බලව ඔය දැනගත්තේ ළිය තියෙන දෙයමයි කියලා ආයේ හොයන්නේ බලන්නේ නැහැ. බාර අරන් ඉවරයි. එහෙනම් ඔය පුරුද්ද වෙනස් කරන්න තියෙනවා. එහෙනම් ඉබේ වෙනස් වෙන්නේ නැහැ. Taman උත්සාහයක් කරන්න ඕන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක මේක තීරුම් ගත්තහම Tamanටම අහු වෙනවා. දැන් මොකද කරන්න ඕන කියලා. එතකොට ඔය ඒ දැන් ඔය දෙන්නේ සම්මාදිට්ඨිය. සමාධිත්‍ය ආපු කෙනා දන්නවා කොහොම කළොත්ද මේක අවබෝධ වෙන්නේ. අපේ මුලාවෙන්
මිදෙන්නේ.
ඔව්, 70 30 හිතට පෙන්වලා දෙන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ආයතන වශයෙන් දකින්න. සිහිය නුවණ පිහිටන. එතකොට පංච උපාදානස්කන්ධයක් ඉපැද්දුවා නම් ඒක උපද්දන්නේ නැති වෙනවා. ඉතින් රාලි කුකුලයි පැද්දුවා කියන්නේ පංච උපාදානස්කන්ධයන් ඉපැද්දුවි. වතුරේ බල්ලෙක් ඉපැද්දුවා කියන්නේ පංච උපාදානස්කන්ධයන් ඉපැද්දුවි. නේද? ඔය දෙකේ වෙනසක් නැහැ. නෑ
නෑ.
එහෙනම් ඒකේ හේතුව මොකද්ද? මේ පැත්තේ අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නකම. මේ ආයතන වලිනුයි මෙහෙම දැනගත්තේ ආයතනෙට පුළුවන් මෙච්චරයි. හිතෙන් හදපු දේ හිත දැක්කත් අපේ පරණ පුරුද්දට සසරයාපු පුරුද්දට තමයි හිතුවේ ඔය දැනගත්තේ එළියේ තියෙන දේ.
ඔව්.
ඉතින් ඕක ඕනම රූපයකට ওই ධර්මතාවේ පොදුයි. පෙරහැරක් යනවා. ඉතින් මේ අර කුරුල්ල කෑ ගහන රද්දේ ආව ගමක් මෙහෙ යනවා පෙරහැර. නේද? අර හේ පොඩ්ඩක් වලදක් හෙල්ලෙනකොට මෙහෙ යනවා රද්දේ. ආ දැන් තේ හදනවා තමයි. හරි අරයි. ඒක ඒක හොයන්න. කියලා තියෙන දේවල් වලින් හරියන්නේ නැහැ. ඒ කියන කතාවේ අඩුවක්
තියෙනවා.
ඕක අපි අහලා තියෙන එකක් මිසක් ඕක නුවණින් විමසන්න. පංච උපාදාන ස්කන්ධේ මොකද්ද කියලා දැනගන්නකොට
සංගේ
තියෙන පංච උපාදාන ස්කන්ධය දෙන්නත්. මම ඔකට මං උත්තරේ දෙන්නේ නැහැ. මොකද ඔක සම්මාදිට්ඨිය එනකන් ඔක එක විදිහකට හිතන. අපි හිතන විදිහට රහතන් වහන්සේගේ தત્ත්වය අහුවෙන්නේ නැහැ. මතක තියාගන්න රහතන් වහන්සේගේ මනස කියන්නේ රූප ලෝකයේ ඉක්මවාගිය මනස. අපට මේ රූප ලෝකේ හැදෙන්නේ නේ උපාදාන කරන රූප තියෙන්නේ අපිට මිසක් රහතන්
වහන්සේට නෑ.
රහතන් වහන්සේට නෑ. දැන් වතුරට එබෙන බල්ලට බල්ලෝ හිටියට අපිට නෑනේ වතුරේ බල්ලෝ. නේද? ආයි වගේ අපේ ඉන්න මුලාව නැති වුණ දවසට අපි මේ හිතෙන් හදලා එළිය තියෙන රූප රහතන් වහන්සේට නෑ. එන්න.
කොතන
රූප? එළියේ රූප තියනකන් ඕවා දැනගන්න මම ඉන්නවනේ. හොඳයි. අපි එහෙනම් මෙතනින් අවසන් කරමු. ආ හැම දිනාටම තෙරුවන් සරණයි.
ඉතින් අපිට දැන් මේක ගොඩාක් දැන් මේක ගොඩාක් තියෙනවා.